වහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි.
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අනං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අනං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අනං භදන්තා නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධත් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් අතීතං නං වාගමියේන පටිකංඛේනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මන්දුහේ අජේව කිංචං ආතම්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මාසීනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝ රත්තං අතන්දිතං තං වේ භද්දේ කරන්තෝති සන්තෝ ආකින්ඛතේ සදහවත් පින්නතුනි මේ මොහොතේ ඇති වැදගත්කම තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයාට පැහැදිලි කර දුන්නා. ලෝකයා වැඩි වශයෙන්ම ජීවත් වන්නේ මල අතීතයක, එහෙම නැත්නම් නූපන් අනාගතයක. වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා. ඒ වර්තමාන මොහොතේ වැදගත්කම ප්‍රකාශ කෙරෙන ගාථා හතරක් තමයි අද අපි මාතෘකා හැටියට ඉදිරිපත් කරගත්තේ. මේ ගාථා හතර දකින්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ භද්දේක රත්ත සූත්‍රයේ. භද්දේක රත්ත නමින් සඳහන් වෙන සූත්‍ර හතරක්ම එක පෙළට මජ්ක්‍ධිම නිකායේ දකින්න ලැබෙනවා. භද්දේක රත්ත සූත්‍රය, ආනන්ද භද්දේක රත්ත සූත්‍රය, මහා ගච්ඡාන භද්දේක රත්ත සූත්‍රය, ලෝමස කංගිය භද්දේක රත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍ර හතරෙම තේමාව හැටියට, එහෙම නැත්නම් මාතෘකාව හැටියට මෙන්න මේ කියාපු ගාථා හතර දකින්න ලැබෙනවා. එයින් හිතා ගන්න පුළුවන් මේ ගාථා කොයිතරම් වැදගත්ද, අර්ථවත්ද කියලා. ඒ වගේම මේ සූත්‍ර හතරෙම මේ ගාථා පිළිබඳ අර්ථ විවරණ දකින්න ලැබෙනවා. අත්‍යවශ්‍යයෙන් මේ අර්ථ විවරණ හැම එකක්ම විදර්ශනා භාවනාවට අදාළ දේවල්. ඒකයි අපි මේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා මතක කරගත්තේ. ඉතින් මේ භද්දේක රත්ත සූත්‍රයේ නිදාන කතාව ඇතුළේ තියෙන්නේ බොහොම කෙටියෙන් මේ විදිහටයි. ඒ බුදුරජාන් වහන්සේ සරත්නගර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක කෙලින්ම සංඝයා වහන්සේ රාමතෙලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මහණෙනි, මම නුඹලාට භද්දේක රත්යාගේ උද්දේශයත් විභංගයත් දේශනා කරනවා. අහුන්කන් දෙන්න, සවන් දෙන්න. උද්දේශ සහ විභංග කියන වචන දෙක මේ පින්නතුන් දන්නේ නැති ඇති. බුදුරජාන් වහන්සේගේ දේශනා ශෛලියේ විශේෂ ලක්ෂණයක්. ඇතැම් අවස්ථාවල බුදුරජාන් වහන්සේ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරන්න කලින් ඒ තමන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන දේ සාරාංශය මාතෘකා පාඨයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒකට තමයි උද්දේශය කියලා කියන්නේ. ඒකර උද්දේශය පසුව විභංග වශයෙන් විභාග කරලා දක්වනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලියේ ලක්ෂණයක්. දැන් මේ සූත්‍රයේත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ වද්දේකරත්වයේ උද්දේශයත් විභංගියත් නුඹලාට ප්‍රකාශ කරනවා කියලා. පළමුවෙන් මේ උද්දේශය හැටියට ඉදිරිපත් කළ ධාත හතරයි මේ අපි මාතෘකා කළේ. දැන් මේ ධාත හතරේ සාමාන්‍ය අර්ථය තේරුම් ගන්න බලමු. අතීතං නාන්වා ගමෙය්‍ය අතීතේට ආපසු නොයන්නේය. නප්පටි කංඛේ අනාගතං අනාගතේ නොපතන්නේය. යදතීතං පහීනං තං යමක් අතීතද එය ගෙවි ගොස්ය. අප්පත්තං ච අනාගතං අනාගතය තාම ආවේ නැත නොපැමිණියේය. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති. යමෙක් වර්තමාන ඒ ඉදිරිපත් වෙන දේ එතන එතනම විදර්ශනාවෙන් දකීද අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ. ඒ වර්තමාන ධර්මයට නොවැදී එයින් නොකිපි. එයට නොවැළී එයින් නොකිපි. අන්නේ තත්වයයි නුවණැත්තා වැඩිය යුත්තේ. ඊළඟට අජ්ජේම කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. කළ යුතු කෘත්‍ය කිස අදන කිරීමට වීරිය දැරිය යුත්තේ. කෝ ජඤ්ඤා මරණං සුවේ. මරණය හෙට වේදයි කවුරු දනීද. අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. මෙහිනෝ සංගරං තේන මහසේනෙන මච්චුනා. ඒ මහා සේනාවක් ඇති මාරයා සමග අපට ගිවිසුමක් නැ නේද. එවන් විහාරින් ආතාපින් මෙන්න මේ විදිහේ හැඟීම් අවබෝධයක් ඇතිව මේ විදිහට ක්‍රියා කරන, මේ විදිහට වාසය කරන, ආතාපින් වීරිය වඩන, එවන් විහාරින් ආතාපින් අහෝරත්තං අතන්දිතං දිවාරෑ නොමෙලිද වීරිය වඩන එබඳු ඒ භික්ෂුව තංගේ භද්දේ කරත්තෝති සන්තෝ ආතික්ඛතේ මුනි. එබඳු භික්ෂුවට භද්දේ කරත්තියයි ශාන්ත වූ මුනිවරයා ප්‍රකාශ කරයි. ඒ කියන්නේ තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ. ඉතින් ඔය සාමාන්‍ය අදහසයි කිව්වේ. මේක වඩා සිතට කාව දෙන හැටියට අපි සිංහල කගේට නඟලා තියෙනවා මේ විදිහට. ගිය කල ලුහු බැඳ නොයන්න මතු කල නොපතා සිටින්න. ගිය දේ ගිය සේම ගන්න මතුව නොපත්සේ දකින්. එළඹුණ දේ දන් එන එන විදසුන් නුවනට දමමින. නොයලෙන නොකිපෙන විදසුන නැනැතියේ වඩනේ මෙලෙසින. කළ යුතු කිස කරවාදම මරණය විය හැකි නොහෙටම නැනුව කළ හැකි ජිවිසුම මහසෙන් නැති මරු සහම. දිවරෑ නොමැලිව මෙලෙසින කෙලෙසුන් තවමින්ම වෙසෙන මහන හුද කලාවේ පරම ඇලුනැයි පවසයි මුනිතෙම. ඉතින් ඒ විදිහට අපි පරිවර්තනය කළේ වී නමුත් මේ බද්දේ කරත්ත කියන වචනය ඈත අතීතයේ ඉඳලම උගතුන්ට ගැටලුවක් හැටියට තිබුණා. අටුවාචාරීන් වහන්සේලා බටහිර උගතුනොත් නොයිකුත් නොයිකුත්යේදී අර්ථ විවරණ දුන්නා. විශේෂයෙන්ම බද්ද ඒක රත්ත කියන එකේ ඒක කියන වචනේ මොකද්ද හැඟින්නේ කියන එක. ඉතින් මේට අවුරුදු 40කට ඉස්සර අපේ අතින් ලියවුණ යම්කිසි විවරණයක් ඔය කියආපු සූත්‍ර දේශනා පිළිබඳව. ඒකදී අපි ඉතිරිපත් කළා මේ බද්දේක රත්ත කියන වචනේ අර්ථ විවරණයක්. කොටිම කියතොත් ඒ අනුව තමයි අපි මෙතෙන්දී අර පරම උදකලාව කියලා කිව්වේ. ඒක අපි තේරුවේ මෙහෙමයි. ඒක කියන වචනේ අපි ගත්තා, අපි හේතු සාධක ඇතිව පෙන්වලා දුන්නා. ඒක කියන වචනෙන් කියවෙන්නේ උදකලා බව, විවේකයේ කියන එක. එතකොට භද්ද කියන්නේ, භද්ද කියන්නේ යහපත්. සත්‍ය කියන්නේ ඇලුණු. එතකොට යහපත් එහෙම නැත්නම් ඊතාමත්ම උතුම් විවේකයේ උදකලා බවයි ඇලුණු කියන එකයි අර්ථය හැටියට අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒ අර්ථ විවරණයට අපි සාධක කරගත්තේ සංයුත් සංගයේ දකින්න ලැබෙන එක්තරා කෙටි සූත්‍ර දේශනාවක්. ඒක මෙහෙම කියවෙනවා. බුදුරජාණන් වහන්සේ රජකහනුවර වේළුවන ආරාම වැඩ වාසය කරන අවස්ථාවක සංඝ පිරිස අතර ඉඳලා තියෙන එක්තරා සංඝයා වහන්සේ නම. අනිත් සංඝයා වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේ ඇඳින්නේ තේර කියලා. මොන හේතුකින්ද දන්නේ නැහැ. එතකොට ඒ තේර කියන තේර නම ඇති. ඒ සූත්‍රයේ නම තේර නාමක සූත්‍රය. ඒ පෙර කියන භික්ෂුන් වහන්සේගේ විශේෂත්වය උන්වහන්සේ ඒක විහාරි ඒ කියන්නේ හුදකලා වාසයට කියන්නේ ඒ අනුව හැසිරෙන කියන එක හුදකලා වාසි වාසයේ යෙදෙන ඒ වගේම හුදකලා වාසයේ ගුණ කියන කෙනෙක් ඒක විහාරි උන්වහන්සේගේ චර්යාව පිළිබඳව ඒ සූත්‍රයේ සඳහන් වෙන වචන කීපය අපි මෙතෙන්දි මතු කරලා ගනිමු මේ අර්ථ විවරණ රූපකාර වෙන නිසා උන්වහන්සේගේ දිනචර්යාව ඇටියෙන මෙන්න මෙහෙම සඳහන් වෙනවා සෝ ඒකෝ ගානං පින්ඩාය පවිසති ඒකෝ පටික්කමති ඒකෝ රහෝ නිසිදති ඒකෝ චන්දමං අදිත්තාති ඒකෝ කියන වචනේ කීප වරක් කියවුණා චේතනිය අඳා කරන්නේ උන්වහන්සේගේ එදිනදා දිනචර්යාව මොකද්ද උන්වහන්සේ තනිවම ගමට පිඬු පිණස ඇතුල් වෙනවා තනිවම ගමෙන් නික්මෙනවා තනිවම භාවනාවේ හඳ ගන්නවා තනිවම සක්මනේ යෙදෙනවා එතකොට අනිකුත් සංඝයා වහන්සේලා කොයි හැටියෙන් නමුත් මුන්වහන්සේගේ හැසිරීමේ මේ විශේෂත්වය බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා සංඝයා වහන්සේලා කියපනවා මේ මෙහෙම තේර කියන භික්ෂුන් වහන්සේ මේ විදිහට ඒක විහාරී භවයේ ගුණ කිය කියා ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියලා ඇරියා ආනසතුන් වහන්සේ කතා කරනවා කියලා උන්වහන්සේට මෙහාට එන්න කියන්න කියලා අන්න ඒ භික්ෂුන් වහන්සේ ආවහම බුදුරජාණන් වහන්සේ ආන කොහොමද තේර ඔබ මේ ඒක විහාරී භව වාසය කරන්නේ ඒක විහාරී භව ගුණ කියන්නේ ඔන්න එතකොට අර කියාපු දිනචරියා ප්‍රකාශ කරන උන්වහන්සේ ස්වාමීන් වහන්සේ මම අර තනිවම ගමට පිටු සිදිනේ ඇතුල් වෙනවා තනියම ඉන්නෙක් මෙනවා තනියම භාවනා වින්ද ගන්නවා තනියම සක්මන් කරනවා ඒ විදිහටයි මගේ ඒක විහාරී විහෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා තෙර ওই විදිහේ ඒක විහාරී බවකුත් තියෙනවා. මම ඒක නැති කියන්නේ නැහැ. නමුත් යම් ආකාරයකින් මේ ඒක විහාරී බව හුදකලා බව හැම අර්ථයෙන් හැම පරිසමාප්ත වෙනවනම් හැම මෙහිම ආකාරයෙන්ම සවිස්තරව අර්ථවත් වෙන්නේ කොහොමද කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියනවා මේක හොඳට අහගන්න කියලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්න ඒ වචන ටික තමයි අපි මේ අර මේකට සාධක හැටියට ගත්තේ මේකට ඊටාම ළඟින් යන වචන කීපයක් පෙර යම් කිසි භික්ෂුවක පිළිබඳව මේ කියන්නේ යම් අතීතං තං පහින ඒ භික්ෂුව අතීත දේ ප්‍රහීණ කරගෙන අතහැරලා ගිය දේ හැටියට සැලකෙන. යම් අතීතං තං පහීන. යම් අනාගතං තං පටිනිස්සත්තං. අනාගත දේ අතහැරලා පටිනිස්සත්තං. පච්චුප්පන්නේ සුච අත්ථභාව පටිලාදීසු ඡන්ද රාගෝ සුප්පටිවිනේති. වර්තමාන ආත්ම භාවයෙන් එකම වර්තමාන විදිහට වෙන දේ පිළිබඳව ඡන්ද රාගය සංසිඳවලා. අන්න ඒ විදිහටයි මහණ, ඒ විදිහටයි තෙර මේ ඒක විහාරී බව සර්වාර්ථයෙන්ම සම්පූර්ණ වෙන්නේ, පරිපූර්ණ වෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඉතින් මේ දේශනාවෙන් අපිට පේනවා එකක් අර ඒක කියන වචනේ අදහස ඒක විහාරී බව, හුදකලා බව. ඒක අපි පෙන්ලා දුන්න තවත් උද්දෘත පාඩ දක්වමින් ඒක කියන වචනය අතීතයේ යෙදලා තියෙන හුදකලා බව හඟවන විශේෂ පදයක් හැටියට. ඊළඟට අනිත් කාරණේ මෙන්න මේ ඒක විහාරී බව බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන හැටියට ලෝක සම්මත පිරිසෙන් වෙන්වීම පමණක්ම නොවේ. ඉතින් ධර්මය ගැන මේ ධර්මයේ කියවපු මේ පින්නතුන් දන්නව ඇති මේ ධර්මයේ විවේක තුනක් දක්වනවා විවේක කියන එක තුන් අර්ථයකින් දක්වනවා කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා කාය විවේක කියන එක තමයි කවුරුත් දන්නේ එනම් මේ ඔක්කොම අතහැරලා දාලා කැලේට යනවා කියන්නේ කැලේට ගිහිල්ලා තනියෙන් ඉඳීමෙන් ඔක්කොම විසඳනවා කියලා හිතනවා ඒකත් උපකාර වෙනවා තමයි භාවනා කරන්න නමුත් ඒක පහළම මට්ටමේ ඒක විහාරී බව දෙවෙනි මට්ටම චිත්ත විවේකය ඒ විදිහට උපකාර කරගෙන යම් කෙනෙක් නීවරණ යටපත් කරලා සමාජයක් ලබා ගන්නවනේ විචේව කාමයේ හිවිමිච්චේව අකුසල ධම්මේ කියලා කියන ආකාරයට ඒ ඥාන tattwa ලබා ගන්න නම් කාමයන් කියන අකුසල ධර්මයන් ගෙන්නේ නේද ඒක චිත්ත විවේකය අතීතයේ ඥානලාභී ඍෂිවරු එතෙන්ටයි ගියේ ඔන්න උපදි විවේක තමයි මේ ධර්මයේ දක්වන ගැඹුරම විවේකය උපදි විවේක කියන්නේ නිවන ඊළඟට ඒ උපදි විවේක කියන වචනේ තේරුම් ගන්න මේ පින්නතුන්ට උපකාර වෙනවා උපදි කියන වචනේ අර්ථය තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මේ උපදි කියන වචනේ අර්ථ දෙකකින් ධර්මයේ සඳහන් වෙනවා ලෞකික අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ රන් රිදී මුතු මැණික් ගේ දොර ඉඩ කඩම් අඹු දාරුවන් ආදී ඒ හැම දෙනා හැම තමන්ගේ වත්තම් හැටියට සැලකෙන තමන්ගේ මමත්වයේ රඳා පවතින දේවල් ලෞකික අර්ථයෙන් උපදි යම්ුරු අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ අපේ සාංශාරික වත්තම් සමූහය මොකද්ද ඒ දැන් මේ පින්නතුන් නිතර අහලා තියෙන පදයක් තමයි පංච උපාදාන ස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි අල්ලගෙන එල්ලිලා ඉන්න ගොඩවල් පහ. ඒ වචන පහවනා කවුරුත් අහලා ඇති. රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ, විඥාන ගොඩ. එතකොට අන්න ඒවා ඒ අල්ලාගෙන එල්ලීගෙන ඉන්න අර්ථයෙන් ගත්තොත් උපාදාන. නමුත් Taman ඒවා තුල ඒවා මත දරා ඒවා මත පිහිටලා සිටිනව නම් වත්කම් වගේ Tamanට ඒවා Tamanගේ මමත්වයේ සඳහපවතින දේ හැටියට සැලකෙන අවස්ථාවේදී ඒ උපාදානම උපදි හැටියට සැලකෙනවා. ඒකට අපි දාපාන දෘෂ්ටි කෝණය අනුව මේ ගොඩවල් පහම ඇතැම් අවස්ථාවක එළිලේ ඉන්න දේවල් හැටියට ගන්න හිතනවා නම් උපාදාන ගොඩවල් පහ ඒවා මත දරා සිටින අර්ථයෙන් ගත්තොත් ඒවාම එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙන දේවල් හැටියට සැලකුවොත් ඔන්න උපදි. ඉතින් ඊළඟට ඒ එකම අපි කියමු මේ ගොඩ කියන වචනේත් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේක රූප ගොඩ, වේදනා ගොඩ කියලා කියන්නේ. ඛණ්ඩ කියන වචනේ. ඉතින් ඛණ්ඩ කියන වචනේ පංචස්කන්ධ කියනකොට ඛණ්ඩ කියන වචනයක් තියෙනවා. ඛණ්ඩ කියන්නේ ගොඩ, සමූහය. මොකද්ද මේ ගොඩ කියන එකත් බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙනවා. මේ ගොඩ 11 ආකාරයක්. ඒක වෙන තැන්වල දක්වනවා. අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ජත්ත, බහිද්ධ, ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන් දුරේ සම්තිකේ වා කියලා 11 ආකාරයේ. ඊට මෙතන කියවුණු කාලත්‍රය ඉස්සෙල්ලාම දැක් වෙන්නේ. අතීත රූප ගොඩ, අනාගත රූප ගොඩ, වර්තමාන රූප ගොඩ. ඊළඟට ඒක අධ්‍යත් කියන්නේ ඇතුළත හෝ වේවා පිටත හෝ වේවා. නැතව දෙආකාරය. ඊළඟට ඕලාරික සුකුම, රළු හෝ සියුම්. ඊළඟට හීනං වා පනිතං වා. පහත් හෝ උස යම් දුරේ සම්තිකේවා දුරෝ හෝ නඟුරු. ඔන්න ඒ 11 ආකාරයකට මේ එක එක ස්කන්ධය බෙදිලා යනවා. ඉතින් මෙන්න මේවා තුල තමයි අපි මේවා තමයි අපි අල්ලගෙන ඉන්නේ වත්කම් හැටියට. ඉතින් අන්නේ කියපු තම උපදීයක් නැත හැරෙන අවස්ථාවයි නිවන කියලා කියන්නේ. ඒකයි නිවන හඳුන්වන වචනය. සබ්බූපදී පටිනිස්සද්. සියලු උපදීන් අතහැරි අවස්ථාව. අන්නේ සියලු උපදීන් අතහැරි අවස්ථාව තමයි ඔය කියආපු ඒ කියන්නේ රහත් බව. ඒකයි ඉහෙළම විවේකය. පියේ බව දැන් අපි අර කියාපු ඒ පෙර කියන නමින් හැදුණු භික්ෂුවට කළ අනුශාසනය බුදුරජාන් වහන්සේ ඉවර කරන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා ගාථාවකින් රහතන් වහන්සේ පිළිබිඹු කරන ගාථාවකින්.
සබ්බාභිදුං සබ්බවිදුං සුමේධං සබ්බේසු ධම්මේසු වනුපලිෂ්ඨං සම්මං ජහං තන්නුක්ඛේ විමුක්තං තමං නරං ඒක විහාරීති භූ.
ඔන්නර ඒක විහාරී බව ඇත්ත වශයෙන්ම තිබෙන්නේ රාතන් වහන්සේ තුලේ කියන එක අර භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ ගාථාවෙන්. සබ්බාභිමු සියල්ලම ජයගත්, සබ්බ විදුන් සියල්ලම තේරුම්ගත් සුමේධං මේ ඥානවන්ත පුද්ගලයා, සබ්බේසු ධම්මේසු අනෝපලිත්තං කිසිම දෙයක් කෙරෙහි නම් සීලම දෙකෙහි නොයළුන ස්වභාවය. සබ්බේසු ධම්මේසු අනෝපලිත්තං සබ්බං ජහං හැම දෙයක්ම අතහැරලා තණ්හකේ විමුක්තං සෘෂ්ණාවකේ කිරීමෙන් විමුක්ත වූ තමහං නරං ඒ නරයාට ඒ මිනිසයාට ඒ රහතන් වහන්සේට මම ඒක විහාරී කියනවා කියලා බුදුරජාන් වහන්සේ අර තෙරුන්ට කළ අනුශාසන ඉවර කළා. ඊන් අපිට හිතනවන්න තේරුම් ගන්න පුළුවන් උපදී විවේකය තමයි ඉහෙළම විවේකය පරිසමාප්ත. ඒකට අපි ඒක වඩා අධිතට කාවදින්න අපි ඒකට උත්තරීතර රහුද කළාව කියලා කිව්වා. පරම විවේකය අන්න එතකොට බද්දේ කරත්te කියලා කියුවේ අය අර උත්තරීතර හුදකලාවේ ඇලුණු මහාන කියන එකයි. ওই ටික පෙන්වන්නයි අපි මේ සාධක සූත්‍රය ඉදිරිපත් කළේ. ඊළඟට අපි කියමු දැන් ඔය කිව්වේ ගාථා ටිකනේ. ගාථා ටික උද්දේශය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ සාරාංශය හැටියට. ඒකම බුදුරජාණන් වහන්සේ විභංගයක් සංඝයා වහන්සේලාට මේ විදිහට ඉදිරිපත් කරනවා. කෙසේද මහණෙනි? ගිය කල ලුහු බඳින්නේ. දැන් කිව්වනේ ගිය කල ලුහු නොබඳින්නේ කිව්වනේ ඉස්සෙල්ලා කියන්නේ කොහොමද ගිහි කාලේ ලෝභ බඳා වෙන්නේ? ගිය කාලේ ලෝභ බඳිනවා වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අතීතය පස්සේ එළවනවා කියන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා තේරුම් කරලා දෙනවා. මෙහිලා අයම් කිසි භික්ෂුවක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. ඒවන් රූපෝ මම අතීතයේ මෙබඳු රූපයක් ඇතිව සිටියෙමි කියලා ඒ හිත මතු කරගෙන අතීතය පිළිබඳව හිතලා ඒ අතීත රූපය පිළිබඳව නන්දි නම් වූ සතුට වීම. නන්දි කියලා කියන්නේ තණ්හාවටම වෙන නම. නන්දි නම් වූ සතුට වීමක් ඇති කර ගන්න. ඒ සතුට වීම ඇති කර ගැනීම තුලින් උනේ කෙනෙක් අතීතයට ගියා වෙන්නේ. ඒකට අතීතයේ සිහිවුණු පමණින් නෙවෙයි. අතීත රූපය පිළිබඳව ඒ පහුවෙන චේ රූපය පිළිබඳව අල්මක් තණ්හාවක් ඇති කර ගන්න. ඒ වගේම වේදනාව, සංඥා, සංස්කාර, විඤ්ඤාණ. එතකොට ඒ විදිහටයි ගිය කල ලුහු බඳින්නේ. ඊළඟට පෙන්නනවා කෙසේද මහණෙනි ගිය කල ලුහු නොබඳින්නේ. එතෙන්දි දක්වන්නේ යම් කෙනෙක් අර කියාපු අතීත රූප වේදනා ආදී පිළිබඳව නන්දි කියන සතුටු වීමක් ඇති කරගත්තේ නැත්නම් අන්න එයින් මිදුණා. ගිය කල ලුහු බැඳීමෙන් මිදුණා. අනාගත ගැනත් ඒකටයි කියන්නේ. අනාගතයේ මම මෙබඳු රූපයක් ඇත්තෙන් වෙම්වා කියලා තමන්ට පහළ නොවුණු ඒ අනාගතයේ ලබන්න බලාපොරොත්තු වෙන රූපය පිළිබඳව යම් කෙනෙක් නන්දි නම් භූතන්හල ඇති කරගත්තනම් අන්න මතුකල පැතීමක් වෙනවා. ඒ විදිහටම හිතා ගන්න අනිත් ස්කන්ධ පිළිබඳව. ඊළඟට කියනවා වර්තමාන පච්චුප්පන්න කියන වර්තමාන. කෙසේද මහණෙනි කෙනෙක් වර්තමාන ධර්මයන්ට ඇදී යන්නේ? එතන අමුතු වචනයක් කියනවා රගතහවෙත් කියවිච්ච. අසංහීරං. අසංහීරං. වර්තමාන දේට ඇදිලා ඉන්නේ කොහොමද? ඉතින් දිවිසයන් අද දක්වන්නේ මේ පිනතුන් සමහරු දන්නවත් ඇති ආශ්‍රිතවත් ප්‍රත්‍යඥාන කියලා කියන සාමාන්‍ය ප්‍රත්‍යඥාන පුද්ගලයාගේ චින්තන රටාව සක්කාය දිට්ඨිය අනුව සකස් වෙච්ච එකක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ එක ස්කන්ධයක් පිළිබඳව හතර ආකාරයෙන් ආත්ම වශයෙන් පරිකල්පණය කිරීම. මේ මගේ රූපය කියලා ඒක දක්වන්නේ හතර ආකාරයෙන් රූපය ආත්මය හැටියට සැලකනවා. එහෙම නැත්නම් ආත්මයේ රූපයක් ඇති දෙයක් හැටියට සැලකනවා. එහෙම නැත්නම් ආත්මය තුළ රූපය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් රූපය තුළ ආත්මය තියෙනවා කියලා හිතනවා. ඔය විදිහට ආත්ම සංකල්පයක් තුලින් අර රූපයට ඇදීමයි වර්තමාන යට ඇදීම කියලා කියන පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳව ඇදීම. ඒ විදිහටම සලකා ගන්න වේදනා ආදී පිළිබඳව. එහෙම ඒ අශ්‍රිතවත් ප්‍රත්‍යඥය කියලා කියන ධර්මය නොදන්න සාමාන්‍ය ප්‍රත්‍යඥයගේ චින්තන රටාව තමයි අර වර්තමානයට ඇදීම කියන්නේ. ඒ ඇදීම නිසාම තමයි සංකුප්ප කියලා කියන්නේ ගැටීමක්. ඇදීම ගැටීම දෙකම එකටනේ යන්නේ. ඊළඟට දක්වනවා කෙසේද ඒවට ඇදින්න යන්නේ. එතෙන්ද කියන්නේ ශ්‍රුතවත් ආර්යශ්‍රාවකයා ධර්මය අසා තිබෙන ආර්යශ්‍රාවකයාගේ ඒ සක්කාය දිට්ඨියෙන් නිදින ආකාරයට සිතන කෙනා කොහොමද හිතන්නේ මේ රූපය අර මගේ කියලා අල්ලගන්නේ නැහැ. රූපයන් කියාපු හතර ආකාරයට රූපය මගේ ආත්මය රූපය සහිතයි, රූපය තුලම ආත්මය තියෙනවා, ආත්මය තුල ඒ විදිහට හිතන්නේ නැහැ. ඒ වෙනුවට එකෙන්ට එකතු කරගන්නවා නයන්න න රූපය විදිහට හිතන්නේ නැහැ, රූපය ආත්මය කියලා හිතන්නේ නැහැ. අන්න එච්චරයි. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා හික්මෙනවා බුදුරජාණන් වහන්සේ කියාපු ආකාරයට අනාත්ම දර්ශනය අනුව වර්තමාන මොහොතේ දිහා බලන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ අපි කෙටියෙන් ගත්තොත් ඔය කියාපු පංච පාදානස්කන්ධයේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා අතීතයේට දුවන්නේ කොහොමද, නුදුවන්නේ කොහොමද, අනාගතේ පතන්නේ කොහොමද, නොපතන්නේ කොහොමද, වර්තමාන ධර්මයන්ට අහු වෙන්නේ නැතුව ඒ තැන විදර්ශනා කරන්නේ කොහොමද? මොන්න එතකොට තව හුඟක් කියන නිසා අපි මේ බද්දේකරත්ත සූත්‍රය ගැන ඒ ටික කිව්වා. දැන් අපි කියවන්නේ මේ බද්දේකරත්ත සූත්‍රයේ තියෙන ධාතාම තව සූත්‍ර තුනක තියෙනවා කියලා. ඔන්න ඊළඟට අපි ඉස්සරහට ගන්නේ ඒ ළඟම තියෙන ආනන්ද බද්දේකරත්ත සූත්‍රය. ඒක දුරට සමානයි. අය මේ වෙනස තියෙන ටිකම අපි කියමු. ඒ ආනන්ද බද්දේකරත්ත සූත්‍රයේ නිදානේ හැටියට දක්වන්නේ මෙහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේ භික්ෂුන් වහන්සේලාට ධර්ම කතාවක් පවත්වන ධර්ම කතාවකින් උත්සාහවත් කරනවා. ඒ උත්සාහවත් කරන අවස්ථාවේදී බද්දේකරත්තයත් එහි විභංගයක් ප්‍රකාශ කළා. සංඝයාන්තිලට ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වා. ඒ ප්‍රකාශ කළ ඉවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස්වරුවේ සඳෑවේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා ආනන්ද සංඝයාන්තිලාගෙන් කවුද මහණෙනි අර උපස්ථාන ශාලාවේ සංඝයාන්තිලා ධර්ම කතාවකින් උත්සාහවත් කළේ බද්දේකරත්තයාගේ දේශයත් විභංගයක් ප්‍රකාශ කළේ? සංඝයාන්තිලා කියන මේ ආනන්ද දාර්ශනිකුන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් කියන්නේ ආනන්ද කොහොමද ඔබ මේ සංඝයාන්තිලාට මේක විස්තර කරේ? ආනන්ද හාමුදුරුව නැවතත් අර ඒ ප්‍රකාශ කළ කාරණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ ඔය කලින් කියාපු විග්‍රහයම දක්වනවා. බුදුරජාණන් වහන්සේ ආදු සාදු කියලා ඒක අනුමෝදන්. ඔන්න ආනන්ද බද්දේකරත්ත සූත්‍රය. ඔන්න ඊළඟට අපි එනෝ මහා පච්චාන බද්දේකරත්ත සූත්‍රය. එතෙන්දී ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩ වාසය කරන අවස්ථාව. එතකොට ඒ තපෝදාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදෑසන නැගිටලා ඒ තපෝද කියලා කියන්නේ පින්නතුන ඉන්දියාවේ තියෙන උණු වතුර වලින් බුදුරජාණන් වහන්සේ බොහෝ විට වැඩ සිටි තපෝදාරාම ළඟ තියෙන උණු වතුර තියෙන ඒ ජලාශය. ඒ තපෝදයට ගිහිල්ලා මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ওই අඩුවෙම කාලෙම දැන් පහසු වෙලා අඳනේ විතරක් ඇතිව හැඟ වේලෙනකන් හිටගෙන හිටියා. ඒ අවස්ථාවේ තපෝදේ ආලෝකවත් කරලා එක්තරා දේවතාවෙක් මේ සමිද්දි හාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා, මහණ ඔබ දන්නවද මේ ඔබ දරාගෙන සිටිනවද මේ බද්දකරත්යාගේ ಉದ್ದೇಶය පිබංගිය? මේ සමිද්දි හාමුදුරු කියනවා නෑ ඇත්තනේ මම දන්නේ නෑ. ඔබ දන්නවද? දේවතාව කියනවා මාත් දන්නේ නෑ. ඊළඟට දේවතාව ඊළඟට අහනවා මේ බද්දකරත්යේ ගාථා ටික ඔබ හන්සේ දන්නේ නෑ. මම දන්නේ. ඔබ දන්නවද? මාත් දන්නේ නෑ කියලා දේවතාව. ඉතින් ඔබ හැබැයි ඊළඟට දේවතාව කියන ඒ වුණාට මහණ ඒ බද්දේකරත්තේ ಉದ್ದೇಶය විභංගයයි භික්ෂු ජීවිතය ඉතාමත්ම අවශ්‍යයි බොහොම වටිනවා ඒක ඉගෙන ගන්න කිව්වා. එහෙම කිව්ව නිසා සමිද්දි ස්වාමීන් වහන්සේ එළි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ මම උදේ පැන්පාසු වෙලා ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා මෙන්න කිව්වයි. කරුණාකරලා මට ස්වාමීන් වහන්සේ බද්දේකරත්තේ ಉದ್ದೇಶය විභංගයක් කියා දෙන්න කියලා. හොඳයි මහණ අහුන්කම් දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට අර සමිද්දි ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට අර ගාථා හතර දේශනා කළා. දේශනා කළා මොකද්ද කලේ? ආසනේ නැගිටලා විහාරයට වැඩම කළා. මොකද බුදුරජාණන් වහන්සේ කරන එක්තරා ගුරුවරයෙකුගේ දක්ෂ ප්‍රතිපාවක්. ඒ කලේ අර ගෝලෙයින් ලවා මේක විවරණයක් කරන්න පුරුදු කරා. බුදුරජාණන් වහන්සේ විහාරයට ඇදීහම අර සමිද්දි ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිස කල්පනා කරන දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් කියලා දේශනා කළා මේ පිටක් කියලා ගියා. අපි දන්නේ නැහැ මේකේ අර්ථය. අපි කොහොමද මේකේ අර්ථ විවරණය දැනගන්නේ? උද්දේශය තිබන් කියත් තියෙද්දි මේ උද්දේශය විතරක් කරලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩිනවා. ඉතින් ඔහොම කතා කරන අතරේ මේ සංඝයාදල කියන දැන් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරපු කෙනෙක් නේ. උන්වහන්සේ මේ යන බොහෝ පඬිතයි මේ කෙටි ඒවත් දේශනා කරන්න පුළුවන් කියලා. අපි යමු කාත්‍යාන හාමුදුරුවන්ට කියලා. ඔන්න මේ පිරිස කියලා කාත්‍යාන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ එකේ අර්ථය අපිට කියලා දෙන්නේ. මේ සාමාන්‍යයෙන් ඔබ හිතන් වල තියෙන ආකාරයට කාත්‍යාන ස්වාමීන් වහන්සේ කියනවා. ඕකේ ඒ වෙනාමනේ අහන්න තියෙන්නේ ආශිර්වාදලට මේ ඔක හරියට අර සල්ගහේ අරටුව තියෙද්දි කොළාතු වල හේඩෑවේ අරටුව සොයන්න වගේ මං ළඟ තේම කියලා බොහොම නිහතමානීකව කිව්වහම ආයතර සංඝයාංශල ඇවිටිලි කළා නෑ නෑ ඒකට උන කන්නේ කරදරයක් නැත්නම් අපිට කරුණා කළා කියලා දෙන්නේ. ඒ වෙලාව අපිට ඉක්ම ගියයි බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙලාව. ඔන්න ඒක එහෙනම් මේක අහුන්කම් දෙන්න මම ඒක විවරණය කරන්න මං කියන දේ හරිද කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා ආගන්න කියලා. කියලා ඔන්න කච්චාන ස්වාමීන් වහන්සේ දෙන්නේ විවරණය. මොකද්ද? අර කියාපු කාරණියම මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයතන හය ආශ්‍රය කරගෙන ඉදිරිපත් කරන එක වැදගත් වෙනවා. මේ විදිහටයි කියන්නේ. නැහැ අරෙත්නි මෙන්න මම මේ ගමේ විදිහටයි තේරුම් අරගෙන තියෙන්නේ. අර අතීතයට දුවනවා කියන එක තෝරන්නේ අතීතයේ මගේ ඇස මේ විදිහට තිබුණා රූප මේ විදිහට තිබුණා කියලා ඒව පිළිබඳව චන්දරාගයක් ඇති කරගන්නා විඥානයේ. ඒ චන්දරාග නම් වූ ආශාවත් තීනත් නිසා නන්දි නම් වූ සතුට වීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තණ්හාවටම නමනවා. එහෙම ඇති කර ගැනීම තුලින් අන්න එතකොට භික්ෂුව අතීතයට දුවනවා වෙනවා. අර රූපාදීය නුවණට මෙතන කියන්නේ ඇසත් රූපයක් අනිත්‍ය කියලා සැලකගන්න මේ පින්නතුන්. සලායතනය කියලා කියනකොට ආයතන හය මොනවද? ඇස කන නාසය දිවකය මන ඒවට අදාළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවත් එක්ක. ඒකට මේ හය පිළිබඳවම මනසත් ඇතුළුව. අර අතීතයේ තිබිච්ච ඒවා ගැන හිතලා අර විදිහට චන්දරාජය එල්ම කැටි කරගත්තොත් ඔන්න අතීතයට දිව්වා වෙනවා. එහෙම ඇති කර නොගත්තු කෙනා අතීතයට දුවන්නේ නැහැ. අතීතයේ සිහුණු ගමනින් නෙවෙයි එතන වැරද්ද තියෙන්නේ. ඒ විදිහටම අනාගතය ගැන ප්‍රකාශ කළා උන්වහන්සේ. අනාගතය පිළිබඳව ප්‍රණිධියක් ඇති කරගන්නවා. ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මම මෙවඳු අසක් ඇත්තෙක් වෙන්නවා, මෙවඳු රූප දකින්නෙක් වෙන්නවා ඔය ආදි වශයෙන්. ඒකට අනාගතය. වර්තමානයේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ වර්තමානයේ කියන්නේ සලායතන ආසනි. මේ වර්තමානයේ අසක් ඒ රූපයත් පිළිබඳව ඒත් අර විදියට චන්දරාගය ඇති කරගෙන තණ්හාව ඇති කර ගැනීම. එතකොට ඒ සලායතන ආශ්‍රයෙන් රහගතයන් ස්වාමීන් වහන්සේ මේ කියාපු කාරණේ පැහැදිලි කරනවා. සංඝයා වහන්සේ ලෝකහන් ඉඳලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කළා. අනෙන්න මෙහෙම මාගච්ඡාන ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කියලා දුන්නේ. බුදුරජාන් වහන්සේ කිව්වා සාදු සාදු මගෙන් ඇහුවත් ඔය ටික කියන්න තියෙන්නේ. මොහොම හොඳයි කියලා ඒකත් අනුමත කරවදාලා. ඉන් අපිට පේනවා මේ කියාපු බද්දේකරත්යා පිළිබඳ කතාව පංචපාදනස්කන්ධය ආශ්‍රයෙන් වගේම අපට තේරුම් ගන්න පුළුවන් සලායතන ආශ්‍රයෙන්. අපි කිව්වා වගේ අර විදර්ශනාවට උපකාර වෙන කාරණයක් නිසා පංචපාදානස්කන්ධය ආශ්‍රය කරගෙන විදර්ශනා කෙනෙකුට වඩන්නත් පුළුවන්. ඒක නිවනට යන සලායතනේ බොහෝ දිනාට ඒකත් හුඟක් හිතට උපකාර වෙනවා. මේ ආයතන හය ආශ්‍රයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. ඒකටත් මේක උපකාර වෙනවා. මේ කියාපු කාරණේ. ඉතින් ඔන්න එතකොට ඔතන ඕක තමයි ඔය මහා අගඥාන බද්ධේ කරත්ත සූත්‍රයේ තියෙන්නේ. ඔන්න ඊළඟට අපි එමු ලෝමසකංගිය බද්ධේ කරත්ත සූත්‍රයට. ඒක ටිකක් අමුතු. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සෑත් නුවරම තමයි වැඩ වාසය කරන්නේ. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ශාක්‍යයන්ගේ ඒ කපිල වස්තුපුර නිග්‍රෝධාරාම. මේ නිග්‍රෝධාරාමේ ඉන්නවා ලෝමසකංගිය කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ අවස්ථාවේ දක්වන්නේ එහෙමයි. ලෝමසකංගිය නමින් වූ ස්වාමීන් භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිග්‍රෝධාරාමේ ඉන්න අවස්ථාවේ ඒ රැක් සෑහෙන වෙලාවක් ගෙවුනාට පස්සේ ඒ බොහෝ විට දේවතාවුන් එන වෙලාවක් තියෙනුනේ. චන්දන සම්බුදු දේවතාවෙක් ඇවිල්ලා අර විදියටම මේ ලෝමසකංගිය හාමුදුරන්ගෙන් අහන ඉදිරියට පෙනී හිටලා මම ඔබ බද්ධ කරත්තේයි ඒ ಉದ್ದೇಶයයි මම දන්නවද? ඒක දරාගෙනද? නැහැ ඇතනි. ඔබ දන්නවද? මමත් දන්නේ නැහැ. එතකොට අහනවා ඊළඟට ඒ දේවතාවම අහනවා මහණ ඔබ දන්නවද බද්ධ කරත්තේ ගාත? මම දන්නේ නැහැ. ඔබ දන්නවද? අන්න එතෙන් තියෙන්නේ චන්දන දේව පුත්‍රයා කියන මම දන්නවා කියලා. ඔන්න ඒක එතන තියෙන කාරණේ ඊටාම විශේෂයි. මේ චන්දන දේව පුත්‍රයා කියනවා එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ තාවතිසා දෙවිලෝ පරසතුරුක මුල පඳුකම්බල ශෛලාසනයේ ඉඳගෙන තාවතිංස දෙවියන්ට මේ බද්දේක රත්තේ යත් ඒ විභංගයත් දේශනා කරා කියලා මට මතක හැටියට ඒ ගාථා ටික. එතකොට විභංගය මතක නැහැ චන්දන දේවපුත්‍රයාට. ගාථා ටික කිව්වා. එතකොට ඒ ගාථා ටික අහලා හැබැයි ඒ ගාථා ටික කියන නැත්තේ නෑ. ඒ දේවතාව කියනවා ලෝණසගංගිය ආහුවන්ට මහණ ඔබ මේ බද්ධේක රත්ත සූත්‍රයේ විභංගයක් ඉගෙන ගන්න. ඒක බොහොම භික්ෂු ජීවිතයට ඉතාම අවශ්‍ය දෙයක්. එහෙම කියලා අතුරු ගන්න. ඉතින් ලෝමසකංගිය හාමුදුර මොකද කළේ? පස්සෙන්දම සේනාසන සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන නිග්‍රෝධාරාමෙන් පිටත් වෙලා අනුපිළිවෙලින් සවැත් නුවර බලා වැඩම කළා. මොකටද මේක මේ උද්දේශ විභංගය අහන්නේ? මේක විභංගය. එහෙම වැඩම කරලා අනියම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුන්න ගැහුණා නම් ජයතවනාරාමේදී මේ විලෝමසකංගිය ස්වාමීන් වහන්සේ අර තමන් ළඟට ආපු දේවතාවු පිළිබඳ ප්‍රවෘත්ති ඔක්කොම කිව්වා කියලා ඊළඟට එතකොට බුදුරජාණන් වහන්සේ නැතන තමුත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ ඔබ දන්නවද මේ දේවතාව කවුද කියලා? නැති කිව්වා. ඒ තමයි චන්දන දේවපුත්‍රයා. චන්දන දේවපුත්‍රයා මම මේ දිවි ලෝකයේ මේක දේශනා කරනකොට ටිකක් පන්තිගෙන හිටියා. අහුන්タン දුන්නා. එහෙම කියලා ඔන්න මහණේ නම් මම කියලා දෙන්නා කියලා කලින්ම අපි කිව්ව බද්දේ කරද්ද සූත්‍රයේ තියෙන ඒ විවරණයත් එතෙන් ඉදිරිපත්. ඔන්න දැන් එතකොට මැදුම් සංගියේ ඒ කියන සූත්‍ර හතරේ තියෙන ඒ බද්දේ කරද්ද සූත්‍රය පිළිබඳ කාරණා ටික අපි සාහනෙන්න මේ පින්නතුන්ට කියලා දුන්නා. දැන් තියෙන්නේ දැනටමත් ඒවයි වැඩිගත් තම තේරෙන්නේ නැති ඊළමක් කියනවා නම් ඉතිරි කාලය තුල අන්න අර විදර්ශනාවට උපකාර වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ආරම්භ කළේ කොහොමද? සාමාන්‍යයෙන් ලෝකයා සිටින්නේ මල අතීතයකත් ජීවත් වෙන්නේ මල අතීතයකත් නූපන් අනාගතයකත්. නමුත් සංසාර විමුක්තිය තියෙන්නේ මේ මොහොත තුල. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයාට වර්තමාන මොහොත වැටහෙන්නේ නැත්නම් මේක හේතුව මොකද්ද? ඒ අර කියාපු සක්කාය දිට්ඨිය නිසා, ආත්ම දෘෂ්ටිය නිසා. වර්තමාන මොහොත මමත්වයෙන් ගත්ත තැනැත්තාට ඒක විදර්ශනාවට නගන්න බෑ. නමුත් විදර්ශකයා ඒ දිහා බලන්නේ ආත්මයක් හැටියට නෙවෙයි සංස්කාර අන්නෙන් දීලා දෙගත්තෙන්. අපි දන්නවනේ සංස්කාර වශයෙන් විමර්ශනය කරනකොට සංස්කාර කියලා කියන්නේ අනිත්‍යවත සංඛාරා උප්පාදවයි ධම්මිනෝ කිව්ව අර කියපු මැරෙන වෙලාව විතරක් අල්ලලා නෙවෙයි. සංස්කාරයන්ගේ ධර්මතාව මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව නම් ඒක තමන්ගේ වාසේ පවත්වා ගන්න බැරි නම් ඒ යථා තත්ත්වය එහෙමනම් එතකොට ඔන්න එතන විවරයක් ඇති වෙනව වර්තමානයේ. එතකොට වර්තමානයේ ඒකයි කිව්වේ තත්ත්ව සත්‍ය විපස්සති. වර්තමානයේ ඒ තැන්වලම දකින්න ඕන. අර ගාථාවේ කිව්වේ පච්චුප්පන්නංච යෝධම්මං තත්තත්ත විපස්සති. වර්තමාන ධර්මයන් ඒ තැන ඉතාම සියුම් මන්දමින් ඒ දැකීම අර විදර්ශකයාට ඈතට යන්න යන්න මේ වර්තමාන මොහොතේ කියන එක තේරෙනවා. ඒ මානසික යෝනිසෝ මානසිකාර නම් වූ නුවණින් මෙනෙහි කිරීම තුලින් පේනවා මේ මොහොතක් පාසා සිද්ධ වෙන්නේ අතීතයේ සිද්ධ වුණේ අනාගතයේ සිද්ධ වෙන්න තියෙන්නේ වර්තමානයේ සිද්ධ වෙන්නේ අර කියාපු සංස්කාර ඇති වෙනවා නැති වෙනවා. ඒකෙන් තමයි උද්‍යප්පේ ඥාන කියලා කියන්නේ ඇතිවීම නැති වීම. මේ විදර්ශනාව පටන් ගන්න ඇති ඇති වෙනව නැති වෙන ඇති වෙනව නැති. ඉතින් ඒක තමයි ඒ අසංහීරං කියන්නේ ආත්ම වශයෙන් මේක අල්ලගන්නෙත් නැහැ. අල්ලගත්තොත් එතනම ගැටුමක් තියෙනවා. ඒකත් නැහැ. ඒ වෙනුවට එතන විදර්ශනාව වශයෙන් කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාර. අපි ඕකෙදී ඔය තවත් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කියාපු උපමා අපේ අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ නම් මේක ඊටත් වඩා අවස්ථාවල මතක් කරලා තියෙනවා. දැන් සංස්කාරවලට දීපු උපමාව මේ පින්තුන් කොටිකුත් අහලා තියෙනවනේ කෙසෙල් ගහ. අපි මේ කෙහෙල් ගහ උඩක් උපකාර කරගත්තා. ආරටුවක් නැති වුණාටම අපිට ධර්මයේ තේරුම් ගන්න උපකාර වෙන්නේ කෙහෙල් ගහ. ඉතින් අපි ඒක ගණන් ගන්නේ නැහැ කෙහෙල් මලේ කියලා කියනවා. නමුත් කෙහෙල් ගහ විතරේ වටිනා දෙයක් නැහැ. මොකද අන්න අර සංස්කාරවල තත්ත්වයේ ඉතින් බුද්ධමතෙන් මේ පින්තුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ කෙහෙල් ගහ උපමාව ඉදිරිපත් කළා තියෙන සංස්කාර යන කියනකොට ඔන්න කවදාවත් කෙහෙල් ගහක් නැදකම නේ කැලේට ගිහිල්ලා මේ කෙහෙල් ගහ දකින්න පාරමිනු වාරයට හිතනවා මේක හොඳට අර අරිටුව ඇතිලියක් වගේ පේන නිසා උඩය යටයි කපලා මේක තර ගහගෙන යන ගෙදර ගිහිල්ලා අල්මාරියක් හරි පුටුවක් හරි අදන්න එක හරි ඒකෝ දන්නේ කෙහෙල් ගහ තර ගහගෙන යන එක අපි පෙන්වුවේ අර ඒකට අපි වචනයක් කියදුවා පරාමර්ශණීය අල්ලා ගැනීම මේ වචනේ අපි එදුවේ අර දැන් සාමාන්‍ය ධර්මයේ තියෙන අනිත් පැත්ත සම්මර්ශණය කියලා කියන්නේ යෝනිසෝ නුවණින් මෙනෙහි කිරීම මෙනෙහි කිරීම කියන වචනයට පාලි වචන කියන සම්මසන කියලා සම්මර්ශණය කියන එක අපිට අර පරාමර්ශණ කියන එකත් එක්ක විරුද්ධ වචනයක් හැටියට දැක්කොත් පරාමර්ශණය බදා ගැනීම නම් සම්මර්ශණය කියන්නේ අතගා දැරීම වගේ දෙයක්. දැන් අර කෙහෙල් කන්ට කියන කිව්වේ අර මිනිස්සු අරක තර ගහගෙන ගියානේ බලන්නේවත් නැතුව. නමුත් විදර්ශකයා කරන්නේ මොකද්ද? උඩයි යටයි කපලා අර කෙහෙල් කඳ අතගාගෙන යන අර පතුරු ඇරලා එක පතුරක් කියවෙනකොට මෙන්න තව පතුරක් ඒක ඇද තව පතුරක් ඒක ඇද තව පතුරක් අන්න ඔය විදිහට තමයි සංස්කාර සම්මර්ෂණ දිගට එන්නේ. මානසිකාරයේ සූම් වෙන්න වෙන්න අර කියාපු කෙහෙල් ගහේ අන්තිමට අපි මේ බඩේ කියලා ගන්න එක ඒකෙත් තියෙන පතුරු. එතනක් නෑ හරයක්. අන්න ඒ වගේ සංස්කාර සම්මර්ෂණයේදී මොකද අර කියාපු දෘෂ්ටි ඇතහැරියා. ඒක විදර්ශනයේ වෙන විදර්ශනාගේ දැන් තව වචන දෙකක් මේ පිනුතුට අපි බොහෝ අවස්ථාවල කියලා තියෙනවා. ඔය භාවනා ග්‍රන්ථවල තියෙන ඝන සංඥාවයි රාශි සංඥා. ඝන සංඥාව තියෙන්නේ අන්න අර බදාගත්තු තැනත්තාට. ඝන වශයෙන් සලකනවා. මේක ඒක ඝන වස්තුවක්. එයාට ඊටින් විදර්ශනාවක් නෑ එයි. ඔන්න විදර්ශකයා. ඒක විදර්ශනාව ඈතට යන්නේ යන්න මේක රාශියක් හැටියට වැටෙනවා. රාශියක් හැටියට වැටෙනවා. වැටෙන්නේ මොකද? මේක එකක් හැටියට වැටෙන්නේ හේතුනේ තණ්හා ලාටුව නිසා. තණ්හා ලාටුවේ තුලින් ඇලවිලා තියෙනවා අවිද්‍යා අන්ධකාරය තුල ඒක බැහිලා තියෙනවා. ඒක නිසා ලෝකයානි වර්තමානීය ආත්මය කියලා මම මාගේ කියලා ගන්නවා. ඒ විදිහටම අතීත අනාගත පිළිබඳව. ඒ ඇත්ත වශයෙන් අතීත අනිත්‍ය බව තේරුම් ගැනීම අපට පහසුයි. ඒක දැන් ගිය නිසා ටිකක් හරි පහසුයි. අනාගතයත් තාම ආවේ නැති එක නිසා ඒ අනාගත හිණ දැකලා ටික වෙලාවකින් අවදිලා ඒකක් නෑ නේද කියලා ඒකත් තේරුම් ගන්න දෙකයි. නමුත් වර්තමානීය තමයි අමාරු. ඇත්ත වශයෙන් උග්‍ර විදර්ශනාව එන්නේ වර්තමාන මොහොතේ. ඒ විදර්ශකයා අතීත සංස්කාරවල අනිත්‍යතාව මෙනෙහි කරලා ඒ ඇති කරගත්තු ජවය තුළු බුද්ධ වචනේ පමණකින් සත්‍යකව තේරුම් ගත්තා නම් ඒ ඥාය අනුවම අතීතේ යම් අනාගත එනවන ඒවත් අනාගත සංස්කාරය වන ඒවත් අනිත්‍ය කියලා සාමාන්‍ය සලක ගන්නවා. නමුත් විදර්ශකයා ඒ තැනම පංච උපාදානස්කන්ධයේ ගැන හෝ ඒවා ආයතන හය ගැන හෝ ඒවා හරි දැන් ඇසත් රූපයක් ගැන කිව්වද ඒ විදර්ශනකයා අර බුදුරජාණන් වහන්සේගේ දීපු ත්‍රිලක්ෂණය කියන ඉංග්‍රීසි උපකාරකෙල ත්‍රිලක්ෂණය කියලා කියන්නේ පිනකම් දන්නවනේ අනිත්‍ය දුක්ඛන ලෝක අනිත්‍ය හැටියට සැලකෙන එක අනිත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකයා සැප හැටියට සැලකෙන එක දුක හැටියට පෙන්වනවා ලෝකයා ආත්ම හැටියට ගන්න එක අනාත්ම හැටියට දැක්වුවා ඉතින් ඒ ටිකට ඒඩින්ග කරන උපකාර වෙන වචනය අපි මතු කරලා දීලා කියන බොහෝ අවස්ථාවල නිකුත් උපමා ආශ්‍රේ බුදුරජාණන් වහන්සේ ඕකට එකතු කරන්නේ නයන්නක් විතරයි. නයන්නක් විතරයි. මේ නයන්නේ උඟලක වැඩ කරන්නේ. ඉතින් ඒක අපි නයිකුත් උපමා වලින් පෙන්වනවා. දැන් ඔන්න සාමාන්‍ය ලෝකයාගේ අර ආත්ම දෘෂ්ටිය ගත්තු ලෝකයාගේ ඒ සංකල්ප නය, එයාගේ සංකල්පනේ චින්තන රටාව ධර්මයේ දැක්වෙන්නේ මේ විදිහට. යම් කිසි දෙයක් ඉදිරිපත් වුණාම ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත. ඒ කියන්නේ තණ්හාමාන දික්ක වශයෙන් ප්‍රකල්පණය කිරීම. මේ මගේ මේ මම දෙවි මෙයාගේ ආත්මයක්. දැන් අපි හිතමුන්න කවුරු හරි ඔය බොහොම අපි මේ පින්නනේ තීරණ උපමාවලින් කියතෝ. දැන් ඔන්න කවුරු හරි වෙන කාටවත් නැති වටිනාම වාහනයක් ගත්තයි කියන්නේ. ඈ වටිනා වාහනයක් ගත්තා. නාය වෙලා හරි ගත්තා. ගත්තට පස්සේ ඒක ඉතින් වෙන කාටවත් නෙවෙයි නේ මගේ. සාරිකත් මගේ, පෙට්‍රෝලුත් මගේ, ඩ්‍රයිවර්ත් මගේ. ඒක මගේ. ඊළඟට ඒ කාර් එක ගත්ත විතරක් නෙවෙයි ඒක ලෝකෙට පෙන්වන්නත් එපා. ඒක ඒක ඉතිරිය පින්තූරයක් එහෙම අරගෙන ෆොටෝ එකක් එහෙම අරගෙන මේ කාර් එක අයිතිකාරය තමයි මම. දැන් බොහෝ දෙනා ඒ ඔය තත්ත්වයේ මනින්නේ වාහනේ. ලොකු කාර් එකේ ඉන්නවා නම් ඒ ලොකු කෙනෙක් ආයහන්නේ දෙයක්. අන්න එතකොට ඒ ඒසෝ හමස්මි. ඒතන් මම ඒසෝ හමස්. ඊට පස්සේ මෙයාගේ චින්තනය කොයි තරම්ද කියතොත් ඒක දෘෂ්ටියක් වෙලා කාර් එක අන්තිමට ඒක ආත්මේ ඒක ආත්මයක් වෙනවා නේ. ආත්මය කියලා මොකක් හෝ ඒවා ආත්මය වගේ. ඒක නොසෙල්ලන දෘෂ්ටියක් වෙනවා. දෘෂ්ටියකට පත් වුණ තැත්තේ තමයි ඒ අත්තා කියලා කියන්නේ. ඒක නම් චින්තන රටා වෙනුවට බුදුරජාණන් වහන්සේ ඕකෙන් එක පාට දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා සාමාන්‍ය ලෝකයට ওই තත්ත්වයක පාට එන්නේ බෑ. විදර්ශකයා කියන්නේ තාන හික්මන තැනත්ත. එතකොට එයාට ඒකට උපකාර වෙන වචනයක් හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ එක අකුරයි. නායන්න විතරයි. දැන් ඒතන් මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා කියන එකට බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒ වෙනුවට මෙහෙම ඉතින්. න ඒතන් මම න ඒසෝහමස්මි න මේසෝවත්. මතක තියාගන්නත් එක්ක අපි මේ හයියෙන් කිව්වේ. ඉතින් ඒ මේ ඒකට අපි වෙන අවස්ථාවක අපි දීපු උපමාවකුත් කියමු. දැන් ඒකට උපමාසිය මේ උපමාව නියමක් තේරුම් ගන්න උපකාර වෙන. දැන් ඔය වඩු උන් ඇහිලා දැන් නම් ඒව පාවිච්චි කරන්නේ ඒව දැන් ඒවා ජල්පැනලා ඔය යතු කෙටි කියලා එකක් තියෙනව නේද? ඔය යතු කෙටෙන් ඔය දැන් ලීයේ ගොරෝසු තැන් ඉදිමිච්ච තැන් එහෙම ඒව කපන්න ගන්න යතු කෙටේ එකට තට්ටු කරලා අර දානවනේ කලය. ඒ ඕන ගානට තලේ හරිගස්සගෙන තමයි ඊට පස්සේ ඒ යතු ඥාන කරන්නේ. ඉතින් අපි ඕක කරේක අපි යම් ඒව පිළිබඳව දේශනා කරේදී අපි ඒක අවස්ථාවක කිව්වා මේ යෝගාවචර වඩුවා මේ අර තණ්හා මාන දිච්ච වලින් ඉලිපෙච්ච මේ සංස්කාර ගොඩ යතු ගන්නෙ කොහොමද? ඒකට අහුම්කම් දෙන්න කියලා තමයි කිව්වේ අර කිව්වෙ ඉතත නෑ ඒතන් මම අර යතු කැටෙන් එතකොට අර තලේ වගේ තමයි නෑ. ප්‍රායෝගික අර්ථයක් සඳහා දීපු එකක් කියන එකවත් මේ දැන් මොගලුන්ට තේරෙන්නේ නැතුව ඒවත් දෘෂ්ටි කරගෙන නෝකුත් මත හදා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම ප්‍රායෝගිකයි. මේ නයන්නක් දැන් මේක දෘෂ්ටියක් කරගෙන නෙමෙයි. එදිනදා ජීවිතයේ තමන්ගේ අර චින්තන රටාව සකස් කරගන්න. ඒ පිළිබඳ සංශෝධනයක් ඇති කරගන්න. ලෝකයාගේ මතය අනුව සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේක මගේ තමයි. මේක මගේ. ටිකක් වුණා බුද්ධ වචනේ මතක් කරගෙන මගේ කිව්වට මගේ නෙමෙයි. ඒ අනිත්‍ය දෙයට නයන්න යන එකට උපකාර ගන්න. ඒකට නයන්න දාලා තියෙන්නේ කායික කාර්යය. ඒකට අපි කිව්වේ අර යොති කැටියේ කලේ වගේ. ඒ අර උස්වෙච්ච හරිය තමයි තණ්හාමාන දිට්ඨි කියන්නේ. ඒවා කපලා දාන්නේ ඒකටයි. ඉතින් අන්නේ මේ චින්තනය තුලයි ඊට පස්සේ යෝගී ආශ්‍රය හැසිරෙන්නේ. එහෙම තණ්හාව තුනී වෙන්න ඒ තණ්හාලාට ඉවත් වෙන්න අන්න අර කෙහෙල් ගහේ පතුරු වගේ ක්‍රමක්‍රමයෙන් නහුවෙනවා. සංස්කාර එකක් යට එකක් කප්පුල එකක් වගේ තද්දු තට්ටු මතු වෙනවා. ඒ මතු වෙන්නේ කොහොමද? ඒකට උපකාර වෙන්නේ ඒ වගේ නැත් අපි කලින් කියලා තියෙන ඔක්කොම කියන්න බෑ මේ අවස්ථාවේ. ඒ තැනත් ඊට පස්සේ ඒවා දිහා බලන්නේ. Tamante නාරමුණු දිහා බලන්නේ. නාම රූප හැටි. නාම රූප කියන සංකල්පයන්. මේ එන අරමුණු හැම එකක්ම නාම රූප පමණයි. නාමට රූපයක්. ඊළඟට අනිත් පැත්තත් මේක සාම නාම මාත්‍රයක්. නාම මාත්‍ර රූපයක් ඒ විදිහට මේ වේදනා සංඥා චේතනා කියන ඒ නාම ධර්ම ආශ්‍රය කරගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අපි අඳුන ගන්න බැරි මහා භූතයෝ අපි අඳුන ගන්නවා ඒ තද ගති බුරුල් ගති උණුසුම් ගති ආශයෙන් මේක පොළොවයි මේක වතුරයි ආදී වශයෙන් ඕක එතකොට තමයි නාම රූපය කියලා ඒ බලන කෙනා දැනගන්නෝ මේ මුලාවක මුලයි මේ අපි මතු කරගන්නේ ලෝකයා ඉන්නේ මේ නාම රූපය තුල ඒක දන්නේ නැහැ මේක නාමට රූපයක් නාම මාත්‍රයක් ඒ බව සාමාන්‍ය ලෝකයා දන්නේ ඒක අන්න විදර්ශනිකයා තේරුම් ගන්නවා ඒකල නාම රූප අවබෝධය තුලිනුයි සංස්කාර පිළිබඳ ඒ වැටහිම ඉන්න ගැඹුරු වෙන්නේ එනේන අරමුණක් නාම රූප හැටියට වැටෙන ඒ එනේන අරමුණ විදර්ශකයා හඳුන ගන්නවා මේ අරමුණ මගේ හිතට මගේ මානසිකාරයට විමුණේ ඒකට අදාළ වේදනාවක් නිසා, වේදනාව තුළින් මතුණු සංඥාවක් නිසා, සංඥාව නිසා ඇතිවුණු චේතනාවක් නිසා, චේතනාව නිසා චේතනාව නිසාම යොමු වුණු මානසිකාරයට යොමු වෙන තැනක් තියෙනවා පස් ස්පර්ශය. ඒකට ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ වේදනා සංඥා චේතනා පස් මානසිකාර. අපි එක අවස්ථාවකදී සමහර උපස්ස ඉස්සරහට දානවා කියලා. ඇත්ත වශයෙන්ම පස්සට එන්න ඕනේ. වේදනාව මුල් වෙන්නේ. වේදනාව තුළින් කෙනෙක් අවදි වෙන්නේ. වේදනාව තුළින් ආත්ම සංඥාව පව අවදි වෙන්නේ. වේදනාව තුළින් සංඥාවක් ගන්නවා. සංඥාව තුළින් චේතනාවක් එනවා. ඒ චේතනාව ආශ්‍රයෙන් තමයි අපි ක්‍රියාකාරී වෙනකොට අන්නර ඒ ස්පර්ශ වෙන ස්ථානයට මානසිකාරය වෙනවා. ඔන්න ඔය ධර්ම පහ පමණයි මෙතන තියෙන්නේ නාම වශයෙන් බැලුවොත්. රූපය කියන්නේ තරා නිත්‍ය සදාකාලික දේවල් නොවේ. අන්නර මහා භූත ධර්මයන් අපිම අපේ ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරය. ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරයට අපි මේ ගත්තු නාම මාත්‍ර රූපයක් පමණයි. කියන්නේ අවබෝධය තුළින් තමයි මෙන්න මේ විඥාන මායාව යම් කෙනෙක් තේරුම් ගන්න. එතකොට අර බුදුරජාණන් වහන්සේකට අපිට මතු කරලා දීලා තියෙනවා ඉන්ද්‍රිය. ඉතින් මේ කියාවු බද්දේකරත සූත්‍රයේ ඒ තරම් වැදගත් වෙන්නේ. යාරකී ආපු උද්දේශ ගාථා ඒ තරම් වැදගත් වෙන්නේ. ටිකක් අපි හිතන්න පුළුවන් මේක මේ මිනිස්ය මේ සංඛ්‍යා වාන්තිරට විතරක් දේශනා කර එකක් කියලා. මේක මේ මිනිස් ලෝකෙට විතරක් කියලා. ටිකක් හිතලා බලන්න අර කාරණේ ඇත්ත නම් අර චන්දන දේවපුත්‍රයා කිව්වනේ මේ බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොව දෙවියන්ට පාණ්ඩු කම්බල ශෛලාසනයේ ඉඳගෙන මේ බද්දකරත සූත්‍රය දේශනා කළා. ඒ වාර කියාපු ගාථා කියන්නේ නැති මේ අපිට දැන් අපි කිව්වා කල යුතු කිස කරවාද මම අරණිය විය හැකි නොහිතම නැහැනම කළ හැකි ජීවසුම මහසෙන් නැති මරුසා ටිකක් හිතන්නේ මේ දේතාවකින්ස දෙව්ලව දෙවියන්ට කිව්වේ ඒගොල්ලන්ගේ දවස පහල තියෙනනේ ඊවර දේශනෙකත් අපි කිව්වනේ මේ මනුෂ්‍ය ලෝකේ ඈ අවුරුදු 100ක් එක දවසක් රැයක් කියලා ඊනට අවුරුදු 1000ක් ඒ ආයුෂ ඒකට ඒ බඳු ඒ තවුසේසා දෙව්ලවත් බුදුරජාණන් වහන්සේ යන්න කිව්වා ඒ අර කියාපු අර සංවේගයේ උපදවන විද කල යුතු කිස කරවාද මරණීය විය හැකි නොවිතම නැහැනම කල හැකි ජීවසෝ මහසෙන් නැති මරුසහන් ඒක 110000 ගුණයකින් මනුෂ්‍ය ලෝකෙටයි ගැලපේ ඒකයි අර දේවතාවා ඒ දේවතාවන්ගේ සැප වැඩිවලට සැප නිසා ඒව මොන හේතුවකින් හරි ඒව අමතක වුණා නමුත් සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට මේ ලෝකයේ අයතන මතක් කරලා දුන්නා ඉතින් මේක මේ පින්නතුන්ට හොඳ අවස්ථාවක් බාහිර උපද්‍රව ගැන කොතිකුත් අහන්න ලැබෙනවා ඒ වගේම අපේ අභ්‍යන්තර ශරීරය තුළ ඒවා අපි කොයි වෙලාවෙම අතු වෙනවද දන්නේ නැහැ. ඇතුළතිනුත් පිටතිනුත් ඔන්න ඔය කියාපු මායя වැඩ කරනවා අපි දන්නේ නැහැ. වෙලාව ආවහම පරක්කු වැඩි, හෙට ප්‍රමාද වැඩි කියන අවබෝධය එනවා. ඒ ටික මතක් කරන්නයි අපි මේ ඇත්ත වශයෙන්ම ওই බද්දේ කරත් සූත්‍රය එළියට ගත්තේ. මේ පින්නතුන තම තමන්ගේ මත්මින් උත්සාහවත් වෙන්න ඕන. දැන් මේක අපි දන්නවා ඒක රහසක් නෙවෙයි. මේක සංඝයා අතීතයේ සංඝයා වහන්සේලාට දේශනා කළ දේවල් නම් ඒ වටිනා දිහි පින්නතුන් ඒ පුදුම විදියේ මාර්ගඵල ලබාගත් වටිනා චිත්ත ගෘහපති ආදීන් සංඝයා වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් තරමට මාර්ගඵල වලින් ඒ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇතිගෙන හිටියා ඒ වගේම අනේ පිඬු සිතානන් අර මරණ මංචකයේදී පවා විශේෂ ඉල්ලීමක් කළා අනේ ගිහියන්ටත් මෙන්න මේ විදියේ මේ වටිනා විදර්ශනාත්මක දේශනා ඉදිරියට කරන්න කියලා ඒක නිසා තමයි අපි මේ පින්නතුන්ට කිව්වේ දැන් රහසක් නෙවෙයි අපි ගැන කියනවා නෝවේ නමුත් ගිහි පින්නතුන් බොහෝම ගණනාවක් අපි ළඟටත් එන්නේ බොහෝ දෙනාට දැන් රත් වෙච්ච වෙලා ඉතින් කොයි හරකාරී කෙනෙක් සිවුරක් දාගන්න බැරි වුණත් ගිහිගේ ඉඳගෙන හරි මෙන්න මේ ටික කළොත් විමුක්තිය එතනයි මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංදිප්තිකයි අකාලිකයි ඒපස්සිකයි යෝපනායිකයි ඒක කොහොමද අපි කොතිකුත් කියලා දිනවනේ ඒකර මේ මොහොත තුලයි විමුක්තිය තියෙන්නේ අතීතයේ ශාගෙන යන්නත් බැ අතීතයේ මේක තියුණයි ඒ කියන්නේ අනාගතයේත් නෙමෙයි වර්තමාන මොහොත හරි ආකාර තේරුම් ගන්න ඕනේ. ඒකයි මෙතනම විදර්ශනාව. දැන් ඔය විදර්ශනාව ගැන කියනකොට පවඩින්ගත් කිව්වොත් දැන් අපි පටන් ගන්නේ කිව්වනේ මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම තමයි විදර්ශකයාට මුලදි පේන්නේ. ඒක මානසිකාර්ය සිවුම් වෙන්න ඒ ඇතිවීම නැතිවීම වඩා ශීඝ්‍රයෙන් පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය ලෝකයා හිතන විදිහට නෙමෙයි. ඒ තැනැත්තට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉතාම වේගයෙන් අන්තිමට භංග ඥාන තත්වයට එනකොට ඒ ඇති වෙන එකට වඩා වේගයෙන් නැති වෙනවා පේනවා භංගය පේනවා මොකද එහෙම පේන්නේ භංග ඥාන කියන අවස්ථාවේදී ඒ සිතට විදර්ශකයාගේ සිතට එන අරමුණ නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙනවා පේනවා අරමුණක් නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙනවා. එතකොට තමයි විශාල සංවේගයක් කියන්නේ. පිටකට හිතන්න අපි පුරාවකට දුන්නොත් මාක් දුන්නත් ඔය මහා ගිරි ශිඛරයක් එක පැත්තකින් මහා ප්‍රපාතය දෙපැත්තෙම ප්‍රපාත දෙකක් මැදින් යන්තම් යන්නේ අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ යන්න යනායට උපකාර වෙන වැටකුත් තියෙනවා. ඉතින් විදර්ශකයා මේ වැට අල්ලගෙන ටික දුරක් යනකොට අල්ලන වැටක් දිරලා වැටක් දිරලා නම් කොයි විදිය සංවේගයක් දෙන්නේ? මේ පැත්තේ වැටෙනත් විනාශය, ඒ පැත්තේ වැටෙනත් විනාශය. අන්න ඒ වගේ ලොකු බයක් ඇති වෙනවා. ඒකටයි භංග ඥානය ළඟට බය කියලා තියෙන්නේ. ඒ සංස්කාර බිඳින වේගය දැකලා මෙතන අල්ලගන්න දෙයක් නෑ, අල්ලගන්න තැනක් නෑ. ඔක්කොම බිඳින සංස්කාර. අන්න එතන ඉඳලා තමයි නාට විදර්ශනාව, ඒකයි භංග ඥානයේ උග්‍ර විදර්ශනාව. නාට භය, ඒ භය තුලින් ආදීනම පේනවා. මේක මේ පැවැත්ම කියන්නේ අල්ල ගැනීමක් නම්, අල්ලගන්න දෙයක් නැත්නම් මොන පැවැත්මද? අල්ලගන්න දේ එතන එතන බිඳිනව නම් මොන පැවැත්ම? අන්න එතකොට ඒක තමයි ආදීනම ඥානය. ඊළාට ඒක තුලින් ඇති වෙන ස්වභාවය ගැන කල්පිරීම. මෙතනත් එහෙමයි, දිවි ලෝකෙත් එහෙමයි, ධර්ම ලෝකෙත් එහෙමයි, බුද්ධ වචනය යන. කොතනත් මෙන්න මේ සංස්කාර කොට අතීතයේ තිබුණේ අනාගතයේ තියෙනවා නම් ඒත් මේකමයි. දැන් මේ පේන වර්තමාන ටිකම තමයි කේහෙලඟ කේහෙලදා පතුරු ගහවෙන් ගන්නවා වෙනකොට අපි තවත් අවස්ථාව උපමාක් දුන්නා. ඥානවන්ත පුද්ගලයෙකුට පතුරු ගහගෙන ඉන්න ඕනෙත් නෑ. කේහෙල ගාන ඇදින් කැපුවාම අභ්‍යන්තර ව්‍යුහය තේරුම් ගන්න පුළුවන්. පතුරු මේකේ හරයක් නැති බව. අන්න විදර්ශිතය ඇති ටික තේරුම් ගන්න. වර්තමාන සංස්කාර තුලින් තේරුම් ගන්නවා මේක ආයි පට්ට ගන්න දෙයක් නෑ. මේක අර හරියක් නැති බව මේ අවස්ථාවේ තේරෙනවා. ඒක නිසාම ආදීනව තේරුම් ගත්තා ඊළඟට තියෙන්නේ කලකිරීම. කලකිරීම කියන වචනය තරම් එපා වෙන වචනයක් මිනිස්සුන්ට නෑ දැන් කාලේ භවතුෂ්ණාවේ කියලා. නමුත් ශාස්ත්‍රයේ තියෙන වටිනා වචනේ තමයි කලකිරීම. නිබ්බිදා. මොකද ඒක තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒක සමහර අවස්ථාවල අපි කිය උපමා කළා නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩියක් දුන්නාම ඩිංගක් හපලා මේක තික්කයි කියලා කෙනෙක් පිසි කරනවා. අමුතු හොඳට හපලා ඇලතුරු ටිකක් දීවහම ඒකේ අමුතු අමෘත රසයක් තියෙනවා. ඒ වගේ තමයි අන්න නිබ්බිදාව තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒ නිබ්බිදා ඥානය පහළ වුණ අවස්ථාවේ තවතත් උත්සාහවත් වෙලා ඇති ලක්ෂණය වැඩුවත් ඒ යෝගාවචරය ඒ නිදිරට යනකොට අන්න යම් අවස්ථාවක් තියෙනවා. අර ඉස්සෙල්ලා තිබුණු බය වෙනුවට දැන් පේනවා මේක ඉස්සෙල්ල බය ඇති උනේ මම නැති වෙනා කියලානේ. මම නැති වෙනා කියලානේ. සංස්කාර පිළිබඳ අවබෝධ පිසිදු වෙනකොට තේරෙනවා මේක නැති වෙන මමෙක් නෑ. නැති වෙන මමෙක් නෑ. ඊළඟට මොකද්ද? සංස්කාර ඔහි යනවා එනවා. ඒකට තමයි සංඛාර උපේක්ෂා ඥාන කියන්නේ. ඒක හරිම නිවනට ඊටාම ළඟ තැන තුරක්. තත්ත්වයක් ඒක. ඒ අවස්ථාවේදී සංස්කාර ඔහි යනවා පේනවා. ඒක ඇතුළට එන්නේ නෑ. අපි අර උපමාවට කිව්වනේ සාමාන්‍ය උපමාවක් මේ හැම එකක්ම දැඩිව ගන්න එපා. අපි දෙන උපමා අපි එකම දැන් ඔන්න කෙනෙක් දුම්රියක යන අතරේ දුම්රිය ශීඝ්‍රගාමි දුම්රිය යම් කිසි දුම්රිය ස්ථානයක නතර කළා. ඒ අවස්ථාවේදී මම අලසකමට වටපිට බලන ලස්සන මාල් තියෙන මිනිස්සු යනවා, ලස්සන මිනිස්සු ආරදුළුම ගන්න. ඔය ටික බල බල ඉන්න. ඔන්න දුම්රිය ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගෙන ටික දුරක් යනකොට අපිට ඕනවත් බලන්න බෑ. පොල් ගස් යනවා, මිනිස්සු යනවා, ඒ යනවා මොකට? ඒ ආය ඇතුළට ගන්නත් බෑ හිතුවා. අන්නේ වගේ ඒ අවස්ථාව වෙනවා. සංස්කාරය තියෙනව නැතිනවා ඒව බදින්නේ නේ. ඒ අවස්ථාවට දීලා උපමාව බුදුරජාණන් අත් වශයෙන් බුදුරජාණන් ඒ අවස්ථාවේ දීපු උපමාව බොහෝ දුරට රහත් හිතට දීපු උපමාවක් වගේ. නෙළුම්පතේ දිය බින්දුවක් වැටෙනොත් නෙළුම්පතේ ඒක කිලිටි වෙන්නේ නැහැ, ඒක පෙරලෙලා යනවා. ඒ වගේ අර ඒ හිතට, ඒ විදර්ශකයාගේ ඒ හිතට ඒ අවස්ථාවේ සංස්කාර වලින් බාධාවක් වැටෙනවා. ඒක වැටෙනවා අනිත් පැත්තට පෙරලෙනවා. ඒ අවස්ථාව නිවන කිතාන් කිට්ටු වගේ පුදුම අන්දමේ උපේක්ෂාව කියලා සංඛාරුතික් කාව කියන්නේ. නමුත් ඊටත් එහා ගිහිල්ලා තමයි ත්‍රිලක්ෂණය වල යම් අවස්ථාවක් අර කිව්ව ආශ්‍රය ආංශයේ ඒ සිඳෙන තත්ත්වයටම ඒ ත්‍රිලක්ෂණය වඩලා එින් එක ලක්ෂණයක් යම් එක එක්කෙනාගේ ආකාරයට අනිත්‍ය හෝ දුක්ඛ හෝ ආත්ම అనుවට චරිතානුකූලව එක්තරා ලක්ෂණයක් ප්‍රමාණයට වැඩිමින් තමයි යම් කිසි අවස්ථාවක අන්න අර කියාපු උත්තරීතර හුදකලා කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ සම්පූර්ණ චිත්ත විමුක්තිය එතන. එතකොට මේ අපි මේ දිග කතාන්තරයක් හිටි කළ තැනක් ඇතුළත කිව්වේ මේ පිනතුන් ඊටත් වඩා සවිස්තර තේරුම් ගන්න බලන්න. ඉතින් මේ අද දවසේ අර කිව්වා වගේ මේ යුගය ගැන හිතලා බලනකොට ඉහි පින්නතුන් කවුරුත් බොහොම සංවේගවත් වෙන්නේ මේ කොයි වෙලාවේ ජීවිතය මැරෙන එක තව පහසුයි. මරණට පස්සේ කොයි කොතන යයිද කියන බය කාටවත් තියෙන්නේ. කොතන යයිද කියලා. අන්න ඒ දිගට තමයි එතකොට අපි හිත විමුක්ත නම්, හිත විමුක්ත නම් ආයි උපතක් නැහැ. ආයි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා මේ අපි මේ අද දේශනා කරපු විශේෂම විදර්ශනාත්මක බණ මේ පින තුන අද බොහෝ දෙනා මේ සිල් සමාදන් වෙලා හිත සංපත් කරගෙන වටිනා ශීලයක් උඩින් අවස්ථා මේ දිනදාත් උපකාර කරගෙන තමා කරන බණ භාවනා මුදුන් පම්වාගෙන මේ බුද්ධ ශාසනය තුළම සෝවාන්සක දාගාමී යන ආගාමී කියන අර්ථය. ඒ ආදී මාර්ගඵල ප්‍රතිවිදෙන් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තිය පුනිශ්චය වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම අභවයේ අවීචේස දාපනිතා දක්වා යම් තාක් සත්තු කෙනෙක් නබඳු බණක් ධර්මශ්‍රවණ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වීමට කැමති නම් යනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනා බෝධි කෙනෙකු අමා මහ නිවන සෙනසෙත්වාගෙන් ප්‍රාර්ථනා කරනවා. තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං තදං ආකාශත්ථා ධම්මත්ථා දේවානාගාමනිති පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ධම්මත්ථා දේවානාගාමනිති පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සුඛි භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුඛි භවන්ති අභිවාදන සීලිස මිච්ඡං වද්ධාපචයින චත්තාරෝ ධම්මාං වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංග සම්පatti නිච් අතෝ නිබ්බාන සම්පatti නාකේස්මිච්ච.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.